Garuk.
Honorable member, you can raise it in your own time. You can raise this in your own time.
සභාපතිතුමනි, මේ මොනවා කතා කරත් ඇත්තටම මිනිස්සු තෙල් නැතුව වරු ගණන් පෝලිමේ ඉද්දි, ගෑස් නැතුව දවස් ගණන් පෝලිමේ ඉද්දි, විදුලිය නැතුව පැය ගණන් ගෙවල් වල දුක් විඳිද්දි මේ මිනිස්සු වේදනාවෙන් කේන්තියෙන් අපිට සාප කර කර එළියට බැස්සා. එනිසා ඇත්තටම මේ ගැටලුව අපේ හර්ෂ ද සිල්වා ආචාර්යතුමා කිව්ව වගේම කිරිපිටි බෙහෙත් වගේ ප්‍රශ්න මේවා ඇති නොවන විදිහට වගබලා ගැනීම අපේ යුතුකමක්. මාබුතුමාට කියන්න කැමති, මේ වෙනකොට ගෑස් විදුලිය හා තෙල් අපිට අවශ්‍ය ප්‍රමාණය මේ අප්‍රේල් මාසයටම ගේන්න අවශ්‍ය කටයුතු අපි යොදලා තියෙනවා. එනිසා ඉදිරි කාලයේ මේ තෙල් පෝලිං ගෑස් පෝලිං අවසන් කරන්න අපට පුළුවන්. ඒ වගේම අපිට විදුලිය කැපිල්ල අපිට අවසන් කරන්න පුළුවන්. ඒ සමග විපක්ෂයේ සියලු දෙනාටමත් කියන්න කැමති, ඇත්ත අපි හර්ෂ කිව්වා වගේම රජයේ ආදායම වැඩි කරන්න ඕන. දළදේශීය නිෂ්පාදනයෙන් 108% ආදායමක් තියාගෙන අපිට මෙහෙම යන්න බෑ. එනිසා මිනිසුන්ට හෘදවන්නේ නැතුව අය කළ හැකි ආදායම් අපි අය කරන්න කටයුතු කරන්න ඕන. මේ අතර මම කියන්න කැමති, මේ ස්වේච්ඡාවෙන් කේන්තියෙන් පාරට බැස්ස දරුවෝ පසුපසින් ආපු යම් යම් බලවේග මේක ප්‍රචණ්ඩත්වයට තල්ලු කරන්න උත්සාහ කරා. ඒක නෑ කියන්න එපා. ඉතා පැහැදිලිව මේ අද ගෝඨාභය ගෝ හෝම් කියන අය මොකද්ද කිව්වේ ජේ.ආර්. ජයවර්ධනට? ජේ.ආර්. මරණ ගෝ හෝම් නෙවේ, මරණ ජේ.ආර්. මරණ. ඒක තමයි කිව්වේ. මොකද්ද නියෝජ්‍ය කාරක සභාපතිතුමනි 88 ඡන්දේ වෙලාවේ කිව්වේ? නාම යෝජනා බාර්දෙනේ උන් මරනවා, ඡන්ද රැස්වීම් තියනේ උන් මරනවා, ඡන්දේ දාන්න යනේ උන් මරනවා. නිසා මේ අතීත අත්දැකීම් එක්ක අපි ජීවත් වෙන නිසා මම කරුණාවෙන් කියන්න කැමති, මේක ප්‍රචණ්ඩත්වයට තල්ලු කරන්න එපා. ජනතා විමුක්ති පෙරමුණට එහා ගිහිල්ලා මේක ප්‍රචණ්ඩත්වයට තල්ලු කරන්න ඕන අයත් ඉන්නවා රටේ. මට මතකයි 1985-86 වෙනකොට සන්නද්ධ ව්‍යාපාරේ පටන් ගත්තේ ජනතා විමුක්ති පෙරමුණ නෙවෙයි, දේශප්‍රේමී ජනතා ව්‍යාපාර. ඉස්සෙල්ලම කවුද මැරුවේ? විජේවීර දැඩි ලෙස ආදරය කරපු විජේවීර ජනතා විමුක්ති පෙරමුණේ ශිෂ්‍ය ව්‍යාපාරේ බාර දීලා තිබ්බු වාස්තිලකර. දෙවනියට කවුද මැරුවේ? විජේවීර බේරගන්න හිරෙන් පැනලා යාපනයේ හිරකඳවුර කඩන්න යාපනයට ගිය කෝච්චියමුත් පැනලා යාපනයට ගිය නන්දන මාර්සිංහ. ඔය විමුක්ති ගී ප්‍රසංගයේ ජනතා විමුක්ති පෙරමුණේ හැදුවේ ඒ නන්දට. නන්දනගේ තමයි මාර්සිංහගේ තමයි ඒ විමුක්ති ගී. නන්දනට වැඩි තිබ්බා අනුරාධපුරේ. එසක් කොහෙන්ද මේවා කෙලවර වෙන්නේ? මට මතකයි උතුරේ සන්නද්ධ ව්‍යාපාර මතුවෙනකොට ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ අමිත ලිංගම් මැතිතුමාලා හැම මේ පාර්ලිමේන්තුවේ ඉන්නෝ. එතුමලා සියලු චෝදනා ආණ්ඩුවට දමමින් ඒ උතුරේ සන්නද්ධ කණ්ඩායම් වලට කණ්ඩායම් පිළිබඳ විවේචනයක් ගියේ නැහැ. ඒ ගියේ නැති උතුරට යන්න බැරි වෙන නිසා. නු ප්‍රභාකරන් ශක්තිමත් වෙච්ච ගමන් මොකද කරේ? ද්‍රවිඩ විමුක්ති පෙර එක්සත් විමුක්ති පෙරමුණේ අමිරිති ලිංගම් ඇතුළු පිරිස එකවර පොළඹදි මරලා දැම්. නිසා මේ අතීත අධ්‍යක්ෂීන් හොඳට අපට තියෙන සාමය 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 කියන මේ පාර්ලිමේන්තුව තුළ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා ප්‍රේමදාස අගමැතිතුමා මෙහෙම ඉඳගෙන ඉද්දී පාර්ලිමේන්තු ආණ්ඩු පක්ෂ කණ්ඩායමට පාර්ලිමේන්තුව ඇතුළේ බෝම්බ ගැහුවා. කීර්ති අභිවික්‍රම එතනම මැරුණා. ඇතුළත් මුදලේ ඇමැතිතුමාට අගමැති ප්‍රේමදාසට තුවාල වුණා. මේ පාර්ලිමේන්තුව ඇතුළේ. නිසා මේ දරුවෝ නැගිටලා එන මේ පාසල් යන දරුවෝ ගෙදර පය හතරක් පහක් විදුලිය නැති වෙච්චම මුන් අපේ අම්මලාට ආච්චි අම්මලාට කුඩු වර්පෙන් බැඩ බැන පාරට එනවා. ගෑස් කෑන් එක තියාගෙන පාරේ ඉන්න අම්මට වරුවක් දෙකක් ගෑස් ගන්න බැරි වෙනකොට අපිට බණිනා කෑ ගහගෙන එළියට එනවා. අපි මේ ප්‍රශ්නේ බේර ගන්න ඕන. එනිසා මේක විපක්ෂයට දික් කරලා එම් නැත්නම් මේ සීරටම වක් කියන්න ඕන ගෝඨාභය. එම් නැත්නම් මේකට වක් කියන්න ඕන මේ ආණ්ඩුව කියලා කියන්න එපා. 2015 බිලියන 23.4ක් තිබ්බ විදේශීය ණය බිලියන 38.7 දක්වා වැඩි කරේ අපිද? ගෝඨාභය. අගමැති මහින්ද රාජපක්ෂද? ස්වෛරීත්‍ය බැඳුම් කර වෙළඳපළට ගිහිල්ලා බිලියන 13ක අරගෙන 100%ක බැඳුම් කර ණය වැඩි කරේ අපිද? ඉතින් මේක එහාට මෙහාට ඇඟිල්ල දික් කරන්න එපා. ඇඟිල්ල දික් කරන්න එපා. බිලියන 15ක් ණය වැඩි කරලා සංචිත බිලියනයක් අඩු කරලා තමයි හර්ෂ දන්නව හොඳටම. අඩු කරලා තමයි ගෝඨාභයට රට බාර දුන්නේ. ඒකම මහා වසංගතය ආවා. ඒ වසංගතේ එනකොට ලෝකේ ප්‍රබල බලවත් ධනවත් ශක්තිමත් රටවල් වලට ඉස්සරහට ගිහිල්ලා ශ්‍රී ලංකාවේ අපි ඒක පාලනය කරගත්තා. කවුද ඒක පාලනය කරගත්තේ? ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලකුණු දාපුවම අපි චීනයට එක ලකුණක් අඩුවෙන් තමයි හිටියේ. කවුද ඒක කරේ? ජනාධිපති ගෝඨාභය නෙවෙයිද? ලෝකේ දෙවෙනි තැනට ගියා. ඊට පස්සේ දෙවෙනි තුන්වෙනි හතරවෙනි රැලි කවුද ගත්තේ? කවුද ගුරුවරු පාරට ඇද්දේ? කවුද දරුවන්ගේ දෙමව්පියෝ පාරට ඇද්දේ? කවුද සෞඛ්‍ය සේවකයෝ පාරට ඇද්දේ? කෘෂි කාර්මික ප්‍රතිපත්තිය පොහොර ප්‍රතිපත්තියේදී ආණ්ඩුව වරදක් කරා කියලා මම විශ්වාස කරනවා. එනිසා කෘෂි කර්මයේ වැඩියෙන්ම බැට කෑවේ නුවරඑළිය අපි. හැබැයි ගොවියෝ පාරට ඇදලා අරගෙන මේක මහා වසංගත රැල්ලක් කරේ කවුද? ඒ වෙලාවේ ගෝඨාභය ජනාධිපතිතුමා මොනවද කරේ? ලෝකේ මහා බලවතුන් සියල්ල පරාද කරගෙන අපි එන්නත් වලින් ඉහළට ගියා. එනිසා අද මොන ප්‍රශ්න තිබ්බත් සංචාරක බය නැතුව ලංකාවට එනවා. එනිසා අපේ දරුවන්ට අද විදේශී රටවල රස්සාවලට බය නැතුව ආරාධනා කරනවා. අපේ දරුවෝ යනවා. ඒ නිසා රටේ ආදායම හොඳ වේගෙන යනවා. ප්‍රේෂණ වැඩි වෙනවා. සංචාරක ආදායම් වැඩි වෙනවා. පහුගිය කාලේ අපිට 0.4ක් අවුරුද්දකට 0.4ක් විදේශ ආයෝජන ආවේ නැහැ. මේ 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 වසංගත කාලේ මේ අර්බුද කාලේ මේ පාර්ථ පැනලා කෑ ගන්න කාලේ බිලියන 1.2ක විදේශ ආයෝජන ඇවිල්ලා තියෙනවා ආචාර්ය හර්ෂද සිල්වා මැතිතුමින්. එනිසා අපි පැත්තට හැරෙනවා. ඇඟලුම් කර්මාන්තශාලා හිමියන්ට මහා විශාල ඕඩර්ස්. ඒ මිනිස්සු ගංගොල්ල ගිහිල්ලා දැන් ගොඩනැගිලි හොයනවා කොහොම හරි මේ ඕඩර්ස් ටික බාර දෙන්න. එහෙනම් අපි නරක තැනක නෑ. අපි ටික එකතු වෙලා මේ ප්‍රශ්නේ මේක සන්නද්ධ ව්‍යාපාරේ පැත්තට ගෙනියන්න එපා. මේක සන්නද්ධ ව්‍යාපාර පැත්තට ගෙනියනොත් තමන්මයි විනාශ වෙන්නේ. තමන්මයි මැරෙන්නේ. මම අවසාන වශයෙන් කියන්න කැමතියි. විශ්වවිද්‍යාල ඉතිහාසයේ හැමදාම ඡන්ද තිබ්බා. අපි ශාලා ගානේ ගිහිල්ලා අපි ගමින් ගමට ගිහිල්ලා යහල් පාල ඡන්ද ඉල්ලලා තමයි ඡන්ද
දීන්නේ.
එක වතාවක් ප්ලීස් තව විනාඩි භාගය. ජනතා විමුක්ති පෙරමුණ දිනුවා එක සැරයක්. මොකද්ද උනේ? ඉදා ඉඳලා ඡන්ද තියන්න දුන්නේ. නාම යෝජනා පත්‍ර බාර දෙන්න ගිය සමන්තව ඔළුව පොඩි කරලා මැරුවා. නාම යෝජනා පත්‍ර බාර දෙන්න කිසි කෙනෙකුට නාම යෝජනා පත්‍ර බාර දෙන්න දුන්නේ නැහැ. එතේ ප්‍රචණ්ඩත්තේ තාම ජනතා මිතු ප්‍රේමණේ අයින් වෙලා තියෙනවා කියලා
කිසිසේත්.
මොකද්ද උනේ? ඉවරයි. දැන් ඉවරයි. ඉව මොකද උනේ අන්තිමට? ජනතා මිතු ප්‍රේමණේ ඇතුළෙන්ම මතුවලා ප්‍රතිගාමීක ජනතා මිතු ප්‍රේමණ බෙල්ලෙන් අල්ල පැත්තකට දාලා බලය ගන්නවා. අද ඒ අයට යන්න බෑ සමහර විශ්වවිද්‍යාලවල. ගරු කාර්ක සභා සභාපතිතුමනි, ඒ නිසා දරුවෝ එළියට බැස්සා දරුවන්ට කේන්තියෙන්, අම්මලා එළියට බැස්සා කේන්තියෙන්, පාරවල්වල පෝලිං වල ඉඳලා ඇති වෙලා, ගෙවල්වල විදුලිය නැති වෙලා
ඇති වෙලා
මේක සන්නද්ධ ව්‍යාපාරයක් පැත්තට ගෙන යන්න එපා. අපි එකතු වෙලා මේ ප්‍රශ්නේ විසඳගමු.
Thank you. Honorable Lakshman Kiriella, what is the...
I spoke to the leader of the house.
Yes.
He agreed to take the lunch hour for the debate.
Okay. I'll check with the... He agreed.
Not here, but he agreed, sir.
Okay. Honorable member, what is the point of order?
අරු සභාපතිතුමනි, මේ මොහොතේ මගේ අතේ මේ තියෙන පත්‍රිකාව මේ පාර්ලිමේන්තුවේ ලිපි ශීර්ෂයක් තමයි මේ පත්‍රිකාව. මේ පත්‍රිකාව පිටපත්තේ කඩ සාප්පු වහලා දාන්න කියලා කිරිඳිවැල මගේ නගරේ කඩ සාප්පු වලට බෙදලා තියෙනවා ඊයේ දවස තුල. මේ පාර්ලිමේන්තුවේ ලිපි ශීර්ෂයක් පාවිච්චි කරනවා කියන එකම අතිවිශාල දේශපාලන කුමන්ත්‍රණික වැඩපිළිවෙලක් යනවා කියන එක. මොකද අපි දන්නවා කවුද පහුගිය කාලේ අතීතයේ මේ තුණ්ඩුවෙන් කඩසාපු වැහුවේ කියලා. ඉතින් මේ පිළිබඳව මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට වගේ මේ ඉන්න සියලු දෙනාගේ ජීවිතවලට ඒ වගේම දේපළවලට දැවන්ත බලපෑමක් තියෙනවා. එහිඳා ගරු මුලසනේ කාර්ක සභා සභාපතිතුමනි, මේ පත්‍රිකාව මම මීටද වඩා දෙයක් කතා කරන්නේ. මේ පත්‍රිකාව මම සභාගත කරනවා. මේ පිළිබඳව වහාම කඩිනමින් පරීක්ෂාවක් කරන්න. මොකද මේ පාර්ලිමේන්තුවේ ලිපි ශීර්ෂයක් එහෙම කඩසාප්පු වහලා දාන්න කියලා කඩසාප්පු වලට ගිහිල්ලා බෙදනවනම් මේක ඉතාම භයානක තත්වයක්. වහාම හොයන්න හෙල්මට් කල්ලියද එහෙම නැත්නම් වෙන කල්ලියක් මේක තුල ක්‍රියාත්මක වෙනවද කියලා වහාම හොයන්න ඔබතුමාට මම මේ ලිපිය සභාගත කරනවා.
Thank you honorable member, we'll inform to the speaker and take necessary reaction. Thank you. Honorable S. Sridharan, you have 8 minutes. Honorable member, what is the point of order? Honorable Hakim.
I would like to remind you that Honorable Andra Dishanayak in the morning made a proposal that the party leaders be given precedence today because of the situation, that for us to make our points known before you call upon the others. So I kindly ask you to consider.
But from the opposition, we have been given a time schedule.
Called him, let him speak. Thereafter, allow the party leaders to take precedence in the list. And then call the others.
Thank you. S. Sridharan, you have 8 minutes, Honorable S. Sridharan.
Brother, Kulukkalin Pradhi Tavisadar Avargale, எனக்கு ஒதுக்கப்பட்ட நேரம் 10 நிமிடங்கள், ஆனால் இப்பொழுது நீங்கள் 8 நிமிடங்கள் என்று குறிப்பிடுகின்றீர்கள். நான் நினைக்கிறேன், இன்றைக்கு நாட்டில் நடைபெறுகின்ற பல்வேறுபட்ட விடயங்கள் இங்கு எல்லாராலும் பேசப்படுகிற பொழுதும் பல குழந்தைகள் உட்பட இளைஞர்கள் யுவதிகள் தெருக்களிலே இருந்து இந்த நாட்டிலே நடக்கின்ற அநீதிகளுக்கு எதிராக நாட்டின் தலைவருக்கு எதிராக போராடி கொண்டிருக்கிறார்கள். இவ்வளவும் நடைபெற்றுக் கொண்டிருக்கிற இந்த நேரத்தில் நேற்றைய தினம் ஜாழ்ப்பாண மாவட்டத்தினுடைய 70 தீவிலே தனியாருக்கு சொந்தமான 53 பேச் காணியை அளப்பதற்கு நில அளவு திணைக்களம் கடற்படைக்கு அளப்பதற்காக சென்றிருக்கிறார்கள். இங்கே நாட்டிலே அரசை மாற்றுங்கள், தலைவர்களை மாற்றுங்கள் என்று மக்கள் போராடுகின்றார்கள். ஆனால் இந்த அரசாங்கம் இன்னொரு வழியிலே அங்கே இருக்கின்ற தமிழர்களுடைய காணிகளை, தனியாருக்கு சொந்தமான காணிகளை படைகளுக்கு அளவீடு செய்வதற்கான முயற்சிகளை மேற்கொள்கின்றது. அதேபோல 2 நாட்களுக்கு முதல் கிளிநொச்சி உருத்திரபுரம் சிவன் கோயில் வளாகத்திற்குள் நுழைந்த ஒரு வாகனத்திலே வந்த இராணுவத்தினர் அந்த வளாகத்தில் இருக்கின்ற ஆலயத்தை சுற்றி இருக்கின்ற கற்களை எல்லாம் அகற்றி அந்த பகுதிகளில் இந்த அளவீடுகளை மேற்கொண்டிருக்கிறார்கள். ஏன் இராணுவத்தினர் அந்த பணிகளில் ஈடுபடுகின்றார்கள்? நாட்டில் என்னவோ நடைபெற்றுக் கொண்டிருக்கிறது. பல்லாயிரக்கணக்கான இளைஞர்கள் யுவதிகள் இங்கே போராட்டத்தில் இருக்கின்றார்கள். இந்த நாட்டினுடைய ஜனாதிபதியை வீட்டுக்கு போங்கள் என்று கேட்கிறார்கள். இந்த அரசாங்கத்தின் மீது நம்பிக்கை இல்லை என்கிறார்கள். அரசாங்கம் அமைச்சர்களை கலைத்திருக்கிறது. ஆனால் இந்த நாட்டிலே இருக்கின்ற இயங்க முடியாத அரசாங்கம் கேட்பாரற்ற நிலையிலேதான் தமிழர்கள் மீது இந்த பணிகளையும் அவர்கள் மீதான இந்த அடாவடிகளையும் புரிகிறதா? மிகவும் மோசமான ஒரு நிலைமை நாட்டினுடைய இன்னொரு பக்கத்திலே நடைபெறுகின்றது. நான் போராடுகின்ற இளைஞர்களிடமும் யுவதிகளிடமும் இந்த உயர்ந்த சபையினூடாக ஒரு வினாவை முன்வைக்கிறேன், ஒரு அன்பான வேண்டுகோளை முன்வைக்கிறேன். அன்புக்குரிய சிங்கள சகோதரர்களே, சகோதரிகளே, நாங்களும் இந்த நாட்டிலே ஒரு பெரிய போர் நடத்தியவர்கள், நாங்கள் போராடியவர்கள். நீங்கள் இப்பொழுதுதான் இந்த பொருளாதார தடைகள், இந்த பொருளாதாரத்தினுடைய தாக்கங்களை சந்திக்கிறீர்கள். ஆனால் இதைவிட மோசமாக அரசாங்கத்தால் திட்டமிட்டு பொருட்கள் அனுப்பப்படாமல் நாங்கள் நாளாந்தம் பொருளாதார தடைக்குள் வாழ்ந்தவர்கள், அதுவும் 20 ஆண்டுகளுக்கு மேலாக வாழ்ந்தவர்கள் தமிழர்கள். அவ்வாறான தமிழர்களுடைய உண்மையான உரிமை பிரச்சனைகளையும் நீங்கள் தயவு செய்து கருத்தில் எடுக்க வேண்டும். சிங்கள இளைஞர்களே, சிங்கள சகோதரிகளே, சகோதரர்களே, நாங்கள் உங்களுக்கு குறிப்பிடுவது, இங்க இருக்கின்ற சிங்கள தலைவர்கள், அரசியல் தலைவர்கள், நீங்கள் ஒரு தார்மீக அடிப்படையில சிந்திக்க வேண்டும். ஏனென்றால் இந்த மக்களுடைய, இந்த இளைஞர்களுடைய போராட்டம், ஒரு நாள் பிறந்த குழந்தை கூட போராட்ட களத்திலே தாய் தந்தையோடு நிற்கிறது. சின்னம் சிறார்கள் சிங்க கொடிகளை ஏந்தி கொண்டிருக்கிறார்கள். ஒரு காலம் திரும்பி பாருங்கள் கௌரவ தவிசாளர் அவர்களே, நாங்கள் கொல்லப்பட்ட பொழுது, தமிழர்கள் அழிக்கப்பட்ட பொழுது தெருக்களிலே சிங்க கொடிகள் வழங்கப்பட்டு, பால்சோறு வழங்கப்பட்டு அதனை கொண்டாடிய தலைவர்களுக்கு எதிராக இன்று அதே சிங்க கொடிகளை சிங்கள இளைஞர்களும் யுவதிகளும் தூக்கி பிடித்து நீ வெளியிலே போ என்று சொல்லுகிற காலம் மாறியிருக்கிறது. அவை யதார்த்தம் எங்கே இருக்கின்றது? பல இளைஞர்கள் கொல்லப்பட்டார்கள், பல குழந்தைகள் கொல்லப்பட்டார்கள், பல தாய்மார்கள் கொல்லப்பட்டார்கள் என்பதை வரலாறு மீண்டும் ஒரு முறை கொண்டு வந்திருக்கிறது. நான் குழந்தைகளை பார்க்கிறேன் படங்களிலே, கை குழந்தைகளை பார்க்கிறேன். இதனையே திரும்பி பாருங்கள், 2009 இறுதி யுத்தம் நடந்த பொழுது எத்தனை ஆயிரம் குழந்தைகள் கொல்லப்பட்டார்கள். மஹிந்த ராஜபக்ச இன்றைய பிரதமர் அவர்களுடைய மனைவியாரிடமே பல ஆயிரக்கணக்கான குழந்தைகள் கையளிக்கப்பட்டது. வவுனியாவிலே தென்பகுதியிலே அந்த குழந்தைகளை பராமரிப்பதற்காக நிலையங்கள் உருவாக்கப்பட்டது. ஆனால் அந்த குழந்தைகள் பலர் இன்றும் காணவில்லை. அதனை விட ஆனந்த சுதாகரனுடைய 2 குழந்தைகள் உட்பட பல்லாயிரக்கணக்கான குழந்தைகள் இன்றும் தங்களுடைய தாய் தந்தையருடைய வருகைகளுக்காக காத்திருக்கிறார்கள். கௌரவ தவிசாளர் அவர்களே, இன்றும் கூட அரசியல் கைதிகளாக தமிழ் அரசியல் கைதிகள் சிறையிலே செத்துக் கொண்டிருக்கிறார்கள். அவர்களை விடுதலை செய்வதற்கு இந்த அரசாங்கத்திடம் நல்லெண்ணம் இல்லை. போராடுகின்ற இளைஞர்கள் யுவதிகளிடம் நான் கேட்கிறேன், நீங்கள் போராடுவது ஒரு நியாயம், நீங்கள் உங்களுடைய தர்மத்துக்காக போராடுகிறீர்கள், உங்களுடைய தாய் நாட்டுக்காக நீங்கள் போராடுகிறீர்கள். ஆனால் எங்களுடைய நாட்டிலே, எங்களுடைய தமிழ் மண்ணிலே நாங்கள் இவ்வாறான அநியாயங்களுக்கு உட்படுத்தப்பட்டு இன்றும் எங்களுடைய இளைஞர்கள் சிறையிலே இருக்கிறார்களே, அதை பற்றியும் நீங்கள் ஒரு வார்த்தைகள் பேசுங்கள், அதை பற்றியும் நீங்கள் சிந்தியுங்கள் என்பதைத்தான் நான் இந்த சபையினூடாக உங்களிடம் முன்வைக்கிறேன். அதே போலதான் பல்வேறுபட்ட தாய்மார்கள் இன்று வலிந்து காணாமல் ஆக்கப்பட்ட நிலையிலே 5 ஆண்டுகளை கடந்து அவர்கள் இங்கே போராடி கொண்டிருக்கிறார்கள். அன்புக்குரிய சபையில இருக்கின்ற அரசியல் தலைவர்களே, இந்த நாட்டினுடைய உயர்ந்த தலைவர்களே, நீங்களே சிந்தித்து பாருங்கள். தமிழர்களுக்கு ஒரு நீதியை வழங்க முடியாமல், தமிழர்களுடைய பிரச்சனையை தீர்த்து வைக்க முடியாமல், இந்த நாட்டுக்குள்ளே நீங்கள் ஒரு ஒற்றை ஆட்சி இருக்கின்ற இந்த நாட்டுக்குள்ளேயே தீர்வு தீர்வு என்று நீங்கள் பிடித்த மதவாதமும் இனவாதமும் இன்று எப்படி சூழ்ந்திருக்கிறது, எவ்வாறு திரும்பி வந்திருக்கிறது? இன்று தமிழர்கள் இந்த நாட்டை கட்டி வளர்ப்பதற்கு, பொருளாதாரத்தை நிமித்துவதற்கு, உங்களுடைய வறுமையை போக்குவதற்கு தயார் என்று சொல்லுகிற பொழுதெல்லாம் அதனை சரியாக கை கொள்ளக்கூடிய வகையிலே, இறுக்கி பிடிக்கக்கூடிய வகையிலே ஒரு சகோதர உணர்வையும் ஒரு சகோதரத்துவத்தையும் ஏன் உங்களிடமிருந்து இதுவரை கட்டியெழுப்ப முடியாமல் இருக்கிறது? இன்றும் கூட நீங்கள் இந்த நாட்டினுடைய பிரச்சனையை தீர வேண்டும் நினைக்கிறீர்களே தவிர, இங்கே இருக்கின்ற உங்களுடைய கேஸ் பிரச்சனை, எரிபொருள் பிரச்சனை, மின்சார பிரச்சனை தீர்த்தால் இந்த நாடு பிரச்சனை தீர்ந்து விட்டதாக நீங்கள் கருதுகிறீர்கள். ஆனால் இந்த நாட்டிலே பாரிய 70 ஆண்டுகளுக்கு மேற்பட்ட பிரச்சனை இருக்கிறதே. நீங்கள் பட்ட கடன் இன்று இலங்கைக்கு கடன் என்கிறீர்கள். எதற்காக இந்த கடன் பட்டப்பட்டது? யாருக்காக வாங்கப்பட்டது? தமிழர்களை கொன்றொழிப்பதற்காகவும், அவர்களுடைய தேசத்தை அழிப்பதற்காகவும், யுத்த தாங்கிகளையும் யுத்த தளபாடங்களையும் கொள்வனவு செய்வதற்கு உலகமெல்லாம் வாங்கிய கடன் இன்று உங்களை சூழ்ந்திருக்கிறது. நீங்கள் அந்த கடன்களை கட்ட முடியாமல் இருக்கிறீர்கள். ஆனால் இப்பொழுதும் கூட நீங்கள் தமிழர்களை அரவணைத்து செல்ல தயாராக இருக்கிறீர்களா? தெருவிலே நிற்கிற ஒவ்வொரு சிங்கள இளைஞனும் சிங்கள சகோதரியும் சிந்தியுங்கள். நாங்களும் கூட உங்களை பார்க்கிறோம், அனுதாபப்படுகிறோம். தெருக்களிலே இறக்கிற ஒவ்வொரு சிங்கள பொதுமகனுக்காகவும் நாங்கள் கவலை அடைகிறோம். இதனை ஒரு மனிதாபிமானத்தோடு பார்க்கிறோம். நாங்கள் கொல்லப்பட்ட பொழுதெல்லாம், நாங்கள் அழிக்கப்பட்ட பொழுதெல்லாம் யாராவது ஒரு சிங்கள பொதுமகன் அல்லது ஒரு சிங்கள பல்கலைக்கழக மாணவன் எங்களுக்காக தெருக்களிலே இறங்கியதை நாங்கள் பார்க்கவில்லை. யாழ்ப்பாண பல்கலைக்கழகத்திலே படிக்கின்ற சிங்கள மாணவர்கள், கிளிநொச்சி பல்கலைக்கழகத்திலே படிக்கின்ற சிங்கள மாணவர்கள், நீங்கள் அரசாங்கத்துக்கு எதிராக போராடுகிறீர்கள், நாங்கள் உங்களுடைய போராட்டத்தை கொச்சைப்படுத்தவில்லை, உங்களுடைய போராட்டத்தை நாங்கள் நிராகரிக்கவில்லை. ஆனால் இதே வகையான அந்த மண்ணிலே நாங்கள் எவ்வாறு இப்பொழுதும் படைகளால் சூழப்பட்டு ஒரு திறந்த வழி சிறைச்சாலையிலே ஆயுத படைகளுக்கு மத்தியில் தான் வாழ்கிறோம் என்ற உண்மையை உங்களால் ஏன் புரிய முடியாமல் இருக்கிறது? அன்றும் கூட கிளிநொச்சியிலே நடந்த போராட்டத்தில் கூட ஊடகவியலாளர்கள் அல்லது வழியிலே இருக்கிற மக்கள் யாரும் செல்வதற்கு அனுமதிக்கப்படவில்லை. சிங்கள இளைஞர்கள் போராடுகின்ற அந்த பல்கலைக்கழக மாணவர்கள் மட்டும்தான் நிற்பதற்கு போலீசார் அனுமதித்தார்கள். அதே நம் காணாமல் போன அம்மாக்கள் போராடுகிற பொழுது போலீசார் அவர்களை உதைத்தார்கள், தள்ளிவிட்டார்கள். ஆனால் இங்கே மிக மரியாதையாக கௌரவமாக அவர்களை அவர்கள் நடத்துகின்றதை நாங்கள் பார்க்கிறோம். ஆகவே கௌரவ தவிசாளர் அவர்களே, இந்த நாட்டிலே இருக்கின்ற பிரச்சனை என்பது வெறுமனே எரிபொருள் பிரச்சனை அல்ல, எரிவாயு பிரச்சனை அல்ல, மின்சார பிரச்சனை அல்ல. இது இரண்டு கட்சிகளுக்கு இடையில் பதவிகளை பிடிக்கிற பிரச்சனையாக இருந்தாலும் இங்கே பொறியோடி போயிருப்பது இந்த நாட்டினுடைய ஒரு இன பிரச்சனை. பௌத்த சிங்கள இனவாதத்தோடு இந்த நாட்டை கட்டி வளர்த்தவர்கள் அந்த இனவாத சகதிக்குள் இன்று தங்கள் தாங்கள் அகப்பட்டிருக்கிறோம், அதிலிருந்து எவ்வாறு வெளியிலே வர வேண்டும் என்பதற்காக துடிக்கிறார்கள். ஆகவே இந்த நாட்டினுடைய அரசியல் முறையை மாற்றுங்கள். இங்கே வாழுகின்ற மக்களுடைய அனைத்து இனங்களையும் மதித்து, அவர்களுடைய இன கோரிக்கைகளை மதித்து, அவருடைய நீண்டகால போராட்ட வரலாறுகளை மதித்து ஒரு தீர்வை முன்வைக்க வாருங்கள். அப்பொழுதுதான் உங்களுடைய கடனும் தீரும், நீங்களும் இந்த நாட்டில் நிம்மதியாக வாழ முடியும், தமிழர்களுக்கும் ஒரு நீதி தீர்வு வழங்கியதாக இந்த வரலாறு சொல்லும். அந்த தீர்வுக்கான வரலாற்றுக்கான நாளை ஒவ்வொரு தலைவர்களும், ஒவ்வொரு சிங்கள தலைவர்களும் திராணியோடு சிந்தியுங்கள், இதய சுத்தியோடு சிந்தியுங்கள். அப்பொழுதுதான் தெருக்களில் நிற்கிற ஒவ்வொரு இளைஞனுக்கும் யுவதிக்கும், நாங்கள் இவ்வளவு காலமும் இனவாதத்தையும் மதவாதத்தையும் வைத்துத்தான் அரசியல் செய்தோம், இப்பொழுது நாங்கள் உண்மையை உணர்ந்திருக்கிறோம். ஆகவே சிங்கள இளைஞர்களே, சிங்கள சகோதரிகளே, வாருங்கள், இணைந்து இந்த நாட்டிலே வாழுகிற தமிழினத்துக்கான ஒரு தீர்வை நாங்கள் முன்வைப்போம், அப்பொழுது இந்த நாட்டை கட்டி வளர்க்க முடியும் என்ற அந்த உணர்வை கட்டி எழுப்புங்கள். அப்பொழுதுதான் இந்த நாட்டின் ஒரு நிம்மதியின் நிலைக்கும் என்பதை நான் உங்களிடம் திடமாக கூறி, தயவு செய்து சிங்கள இளைஞர்களுடைய இந்த போராட்டங்களுக்கு ஒரு முற்றுப்புள்ளி வைப்பதற்கு முதல் இந்த நாட்டில் இருக்கிற பிரச்சனை என்பதை அடையாளம் காணுங்கள். நன்றி.
Honorable Gevindu Kumar Tunga, you have 7 minutes.
කාර්ක සභාපතිතුමනි, ඊයේ මම කතා නැකතුමට ලිඛිතව ඉල්ලීමක් කරා. එතුමට විනාඩි 10ක් දෙනකොට ඒ විනාඩි 10ට මම කතාව ලියලා තියෙන්නේ. මට ඒ කතා මෙතන ඇත්ත වශයෙන්ම ඇමතිවරු නොවන අයට මට අද උදේ 3 වෙනි කතාව ලබා දෙනවා කියලා කතා නැකතුමා එකඟ වෙලා තිබ්බා. ඔබතුමා විනාඩි 7කට නම් දෙන්න යන්නේ ඒක තියාගන්න. එහෙමනම් අපිට මේ පාර්ලිමේන්තු යුවකත් සාධාරණ යුක්තියක් ඉෂ්ට වෙන්නේ නැත්තම් ඊයේ හැමෝටම විනාඩි 10 ගන්න දුන්නා. ඊයේ මම කතා නැකතුමට ලිඛිත ඉල්ලීමක් දුන්නා. එතුමට විනාඩි 10ක් දෙනකොට ඒකට කතාව ලියලා තියෙන්නේ. Honorable
member, continuous speech. I will discuss with the whip office. Thank you.
හරි, ඉතින් මට ඒකට කතා මැද දිනවත් ගන්න වෙනවා. ඔබතුමා
මට විනාඩි 10ක් දෙනවා. You continue for your 10 minutes. Thank you.
අද අපි මේ විවාදය පවත්වන්නේ අපේ රටේ තීනාත්මක මොහොතක. මව්බිමේ අනාගතයේ ඝන කළු වලාකුළු වලින් වැසී ඇති මොහොතක, රටේ ජනයා අනාතව අසරණව සිටින මොහොතක, 69 ලක්ෂයක් හදවතේ ආදරේ සමගින් පත්කරගත් ගෝඨාභය ජනතුමාට ගෙදර යන්න කියන මොහොතක, ඔබ මම ඇතුළු 225 දෙනාම එපා යයි කියන මොහොතක, පක්ෂ භේදයකින් තොරව සීලු දේශපාලන පක්ෂ ප්‍රතික්ෂේප කරන මොහොතක, මේ පාර්ලිමේන්තුවම ප්‍රතික්ෂේප කරන මොහොතක, ගෑස් භාවිතයේ ඇති පහසු බව, පිරිසිදු බව පිළිබඳව කියා දෙමින් දරලිපේ ඉවුම් පිහුම් කළ ජනතාව, භූමිතෙල් ලිපේ කළ ඉවුම් පිහුම් කළ ජනතාව සියලු දෙනාටම ගෑස් භාවිතයට පුරුදු පුහුණු කරවනු ලැබ, මුළු තැන්ගේ ඒ අනුව හැඩගස්සාගෙන ඇති ජනතාවකට ගෑස් සැපීමට අසමත් වන විට විදුලිය ආශ්වාස ප්‍රශ්වාස කරන වාතයේ තරමට අත්‍යවශ්‍ය දෙයක් කරගත් ජනතාවකට 100%ක් ජනගහනයෙන් විදුලි සැපයුම සම්බන්ධ කර ඇති බවට උදනන්න සමාජයක දිනේ භාගයකට වඩා පැය ගණනක් විදුලි සැපයුම කළගත නොහැකිව බිඳ වැටි ඇති මොහොතක පොදු ප්‍රවාහන සේවා දියුණු කිරීම වෙනුවට සෑම රජයේ සේවකයෙකුගේම සෑම පුරවැසියෙකුගේම පැතුම සිහිනයේ වාහනයක් බවට පත් කළ සමාජයක ඩීසල් පෙට්‍රල් නැති වූ විට ජනතාව පාරට එම අරුමයක්ද, මුහුණ දීමට සිදුවන විපත දැක එය පාලනය කිරීමට තැත් කළ බලශක්ති ඇමැතිතුමාට, උදේ ගම්මන්පිල ඇමැතිතුමාට උසුළු විසුළු කරමින් බොරු බියක් ව්‍යාජ සමාජ අසහනයක් ඇති කරන්නට උත්සාහ කරන්නෙක් ලෙස නාමකරණය කරමින් රජයේම තමන්ව රැවටු බව අවබෝධ කරගත් ජනතාව පාරට පැමිණීම අරුමයක්ද, එහෙත් අද පාරට බැස ඇති ජනතාවගේ සටන් පාට ඊට වඩා ගැඹුරකින් කිව යුතු බව අප යුතුකම සංවිධානයේ අදහසයි. ගෙදර යන්න ගෝටා කියන්නේ මේ ගෝටාබේ ජනතුමාට පමණක් ගැනමද, දෙසිය විසිපහම එපා කියන්නේ මේ අද ඉන්න දෙසිය විසිපහට පමණක්ද නැතිනම් මුළු පක්ෂ ක්‍රමයටමද මේ පාර්ලිමේන්තු ක්‍රමයටමද ඇත්තටම මේ පක්ෂ දේශපාලනය තමන්ගේ ප්‍රශ්නවලට උත්තර සැපීමට අසමත් බව අවිඥානිකව හෝ අවබෝධ කරගත් ජනතාව 2015 දීත් යළි 2019 දීත් විකල්ප සොයාගොස් උත්තර සොයාගොස් රැවටීම හැර ව්‍යාජය හැර සරණක් පිළිසරණක් නොලැබුණු නිසා මේ ලෙස කෝපයට පත් වී ප්‍රතික්‍රියා දැක්වීම ගැන අප පුදුමයට පත් විය යුතුද? අපි 2015 දී ඇත්තටම සිදුවේ කුමක්ද? මේ රටේ ප්‍රභූ නායකත්වය ශාන්ත තෝමස් රාජකීය සෙන්බිජට් මේ පාස් ප්‍රභූ පාසල් වලින් පමණක් නොව ආනන්ද නාලන්ද ආදී සියල් අතික්‍රමණය කොට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ග්‍රාමසේවක මහතුකු ලෙස සිය ජීවන ගමන ඇරඹ වූ මෛත්‍රීපාල සිරිසේන මහතාව මේ රටේ රාජ්‍ය නායකත්වයට ගෙනීම තුළ ජනතාව ප්‍රකාශයට පත් කළේ කුමක්ද? ඒ මොහොතේ පසුව ගෙනා තර්ක විතර්ක වලින් කුමක් කියවුවත් ඒ මොහොතේ මෛත්‍රීපාල සිරිසේන මහතා නිර්පාක්ෂික අපේක්ෂකයෙක් නොවේද? ඒ වගේම ඒ මොහොතේ එතුමා සර්වපාක්ෂික නායකෙක්ද වූවන්නේද? තමාගේ පක්ෂයෙන් නිරපුණු ලැබූ මේ නිර්ප්‍රභු පුද්ගලයා වටා අවසාන වශයෙන් එක්සත් ජාතික පක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික හෙළවුරුමේ දෙමළ ජාතික සන්ධානයේ මුස්ලිම් කොංග්‍රසයේ හා එළියේ සිටිමින් නමුත් ජනතා විමුක්ති පෙරමුණ පෙළගැසී නැත්නම් පෙළගැස්වීම එදා අපි දුටු විදිහට හුදු විජාතික කුමන්ත්‍රණයක් පමණක්ද? එහි විජාතික හස්තයක් වූ බවට සැකයක් නැත. ඒ ජනතා පැතුම ජනතා අභිලාෂය මේ රටේ ජනතා හදවත් ඇමතු අතිපූජ්‍ය මාදුළුවාවේ ශෝභිත නාහිමියන් සිදු කළ කාර්යභාරය මේ කරුණු අපි නිසි පරිදි අවබෝධ කරගෙන තිබේද? අපි යුතුකම සංවිධානයේ බිහිකර වෙනස සැපද සම්මන්ත්‍රණය මාලාව 2015 වසරේදී පවත්වන්නේ ජනතාව අපේක්ෂා කළ වෙනස සාධාරණ සමාජයේ නීතිගරුක යුක්තිගරුක සමාජයේ පිළිබඳ පැතුමන් ඉටු නොවන බව පෙනෙන්නට වූ විටය. දිනසීයෙන් පසුව මහ බැංකු හොරකමින් පසුව අප යහපාලන අපේක්ෂා ඉටු කරගත හැකිද යන මෙන් සංවාද මාලාවක් පැවැත්වූ බව මතකය. අපි 2015 නොවැම්බරේදී DA රාජපක්ෂ සමරු දේශනය පවත්වමින් මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ල යහපාලන රජය යටතට ගෙන ඇති මොහොතක එදා නිදහස වෙනුවෙන් ජාතික සංවිධාන සියල්ල එක්සත් ජාතික පක්ෂය යටතේ ගුණුවත් ඒ ජාතික අභිලාෂ ඉටු කළ නොහැකි වූ විට 1952 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික අභිලාෂ වෙනුවෙන් පිහිටුවා ගත්තේ යම්සේද එලෙසම නව දේශපාලන පක්ෂයක අවශ්‍යතාව මතු ඇති බව පෙන්වා දෙන ලදී. ශ්‍රී ලංකා පුදුජන පෙරමුණ බිහිවීමට ඒ අදහස් මුල් වූ බවද බලපෑ බවද ඒ ක්‍රියාකාරකම් හා සම්බන්ධව සිටි කවුරුත් දන්නා කරුණකි. ඒත් මේ රටේ ජනතාව නැවත වතාවක් තමන්ගේ නායකයා මේ මහොබිමේ නායකයා සොයාගියේ මේ පක්ෂ සියල්ලට පිටතිනි. මෙදා ඔවුන්ගේ තේරීම වූයේ වෘත්තිකයකි. ත්‍රස්තවාදයට එරෙහි සටනට නායකත්වය දුන් ආරක්ෂක ලේකම් කොළඹ නගරයේ ලස්සන කළ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් සමගින් වියත්මග ඔවුන්ගේ තේරීම විය. අපි යුතුකම සංවිධානයේ දෙහි කොටස්කරුවන් වීමු. අපි මේ ජනතා අභිලාෂයන් නිසි පරිදි කියවා ඇත්තේද? ගෝඨාභය ජනාධිපතිතුමාගේ ජයග්‍රහණයෙන් පසු වඩාත් නිවැරදිව කියනව නම් පාර්ලිමේන්තු මැතිවරණයේ 3-2 පාර්ලිමේන්තු බලයක් ලබාගත් පසු සිදු වූයේ කුමක්ද? අපි යුතුකම සංවිධානයේ පාර්ලිමේන්තු මැතිවෙනට පෙර ගෝඨාභය ජනාධිපතිතුමාට අපගේ ව්‍යවස්ථා යෝජනා පිළිගන්නා තිබුණේය. ජන සහභාගීත්වයේ දොරටු විවරක් කරන පාලන තන්ත්‍රයක් අපි යෝජනා කළෙමු. සෑම ගමකම නගරයකම සියලුම පුරවැසියන් සමාජික වන ගන් සභාවක් පාලනයේ පදනම විය යුතුයයි අපි යෝජනා කළෙමු. පක්ෂ බෙදීම ඉක්වා යන ජාතික දේශපාලන ව්‍යූහයකට පාර කැපීම අරමුණු කරගත් යෝජනාවලියක් අපි යෝජනා කළේය. ඒත් අපේ අවාසනාව, රටේ අවාසනාව කුමක් සිදුවීද? කෝනව ව්‍යවස්ථාව, පක්ෂ විපක්ෂ සියල්ලන්ගෙන්ම හැටනව ලක්ෂයක් ඡන්දය දුන්නේ 3-2 පාර්ලිමේන්තු බලයක් නිර්මාණය කරේ ඒ වෙනුවට රටට ලැබුණේ 20 සංශෝධනයේ පමණි. දැන් මේ පාර්ලිමේන්තුවෙන් පිටත පාර්ලිමේන්තුවේද පිටතද සමහරුන් ඔබත් මේ සංශෝධනයට 20 සංශෝධනයට ඡන්ද දුන්නා නේද යන්න ප්‍රශ්න කරති. ඔව්, අපි ඡන්දය දුන්නෙමු. ඒ ඊට එරෙහිව ඒ නිවැරදි කර ගැනීම සඳහා දැඩු උපරිම ප්‍රයත්නයකට පසුවය. වසරක කාලය තුළ නව ව්‍යවස්ථාව ගෙනෙන බවට ලබා දුන් ප්‍රසිද්ධ ප්‍රතිඥාවකට පසුවය. අපි අපේ අරගලය තුළ ඇමති මණ්ඩලය 30 ඉක්මවා යෑමට රාජ්‍ය ඇමතිවරු නියෝජ්‍ය ඇමතිවරු අවශ්‍ය පරිදි පත් කිරීමට තිබූ ඒ ව්‍යවස්ථා සංශෝධන ඉවත් කර ගතිමු. ඒ හා සමගම යාලංකා ආයතනයේ වැනි රජයට 150කට වැඩි කොටස් හිමි සමාගම් පවා විගණකාධිපතිවරයාගේ සුපරීක්ෂාවෙන් ඉවත් කිරීමට දරා තිබූ ප්‍රයත්නයන් පරාජය කළෙමු. ඒත් අපිට සමාජයේ ඉල්ලීම් සමහර ඉල්ලීම් දිනා ගැනීමට බැරි විනි. ව්‍යවස්ථාදායක සභාව වෙනුවට පාර්ලිමේන්තු කවුන්සලයක් පිහිටීමට කළ යෝජනාව, ඒ වගේම දිත්ත පුරේෂයන් යරි පාර්ලිමේන්තුවට ඒමට තිබූ බාධක ඉවත් කිරීම ඉන් ප්‍රධානය. මේ සම්බන්ධයෙන් ගෝඨාභය ජනාධිපතිතුමා අපටත් මේ ගරු සභාව මගින් රටටත් ඉතා පැහැදිලි ප්‍රතිඥාවක් ලබා දී ඇත. ඒ වසරක් යෑමට පෙර ගෙනියනු ලබන නව ව්‍යවස්ථාව තුළ මේ දිත්ත පුරවැසියන් සම්බන්ධ ප්‍රතිපාදන ඉවත් කරන බවට.
Honorable member, you have two more minutes.
එමගින් ගම්මිකරුනේ ඒ ප්‍රතිපාදන භාව විදිහට නොගන්නා බවයි. යමෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වීම එතුමාට වැළැක්විය නොහැකි නමුත් අමාත්‍යවරයෙක් ලෙස පත්කිරීමෙන් වැළකී සිටීමට එතුමාට ඒ ප්‍රතිඥාව අනුව පරම යුතුකමක් තිබුණි. එතුමා ඒ ප්‍රතිඥාව නොරැකීම අද අර්බුදවල ආරම්භයක් සේ අපි දකිමු. එතුමා සම්බන්ධයෙන් තිබූ විශ්වාසය බිඳවැටීමක් සේ අපි දකිමු. එදා එතුමා බලයට ගෙන බලවේගවල ඉල්ලීමට කන් නොදී අද පාරේ උද්ඝෝෂණ වලට කන් දීමට සිදුවීම එතුමාගේ පමණක් නොව අපගේද රටේද අභාග්‍යයකි. දැන් ව්‍යවස්ථාදායක සභාව වෙනුවට පාර්ලිමේන්තු කවුන්සලයක් පිහිටවීම, ව්‍යවස්ථාදායක සභාවේ 10 දෙනාම තමන්ගේ යහපාලන සන්ධාන්නෙන් පක්ෂවලින් පත්කර ගැනීම තුළ යහපාලන රජය විසින්ම ඒ යහපාලනයේ දූෂණය කිරීමකි. එසේ කිරීම මගින් රජයේ අධිකරණවල ඉහළ තනතුරු වලට සහ තනතුරු වලට පත්කිරීමේදී තමන්ගේ සිතින් ඉබෙද්දි කිරීමට නිර්ලජ්ජ ලෙස අවස්ථාව යහපාලන රජය ලබා ගත්තේය. 20 වෙනි සංශෝධනයේ මේ බලතල යළි ජනාධිපතිතුමාටම පවරා ගන්නා ලදී. දැන් අග්‍රවණ්‍ය ඉෂ්ඨකාරතුමා ඇතුළු ඉහළ උසාවිවල විනිසුරුතුමන්ලා, නීතිපතිතුමා, පොලිස්පතිතුමා ඇතුළු ඉහළ රාජ්‍ය නිලධාරීන් පත්කිරීම ජනාධිපතිතුමා විසින් සිදු කරනවා. කතානායකතුමා, අගමැතිතුමා, විපක්ෂ නායකතුමා, සමාජිකයන් වෙන පාර්ලිමේන්තු කවුන්සිලයට ඒ පත්ක කිරීම පිළිබඳව දැනුම් දීම.
Honorable member, please wind up. Honorable member, we can't, the total amount of time given to you is 10 minutes. Honorable member. You can table the rest of the...
අපේ රටේ ජීවත්ව සිටින මහා ප්‍රාඥිකු වෙන ගුණදාස සමසේකර මහතා 2019 දී පළ කළ නවකතාවේ නමවන්නේ සංක්‍රාන්ති සමය යන්නයි. එය නිර්මාණ කෘතියක් වුවද එහි මූලික අදහස වන්නේ 2019 එළඹ ඇත්තේ නැකත් නැති සුබ කටයුතු සඳහා සුදුසු නොවන විවිධාකාර වූ විකෘති වූ අදහස් පහළ වන කාලයක් බවයි. ඒ කාලය පියමන් කර ගැනීම සඳහා අප යුතුකම සංවිධානයේ ලේකම්වරයා වූ ලසන්ත වික්‍රමසිංහ මහතා ඉතාමත්ම පැහැදිලි ලෙස එවැනි සමයක අපට අවශ්‍ය වන්නේ චර්යාව බව, ප්‍රතිපත්තිගරුක භාවය බව, ආදර්ශය බව කියා ඇත. අප ඒ ආදර්ශය මේ පාර්ලිමේන්තු වශයෙන්
Thank you, Honorable Member.
Thank you, Honorable Member. Thank you, Honorable Member. Thank you, Honorable Member. Thank you, Honorable Member.
Thank you, Honorable Member.
Thank you, Honorable Member. Thank you, Honorable Member.
Thank you, Honorable
Member. Thank you, Honorable Member. Thank you, Honorable Member.
Thank you, Honorable Member.
Thank you, Honorable Member. Thank you, Honorable Member. Thank you, Honorable Member. Thank you, Honorable Member. Thank you, Honorable Member. Thank you, Honorable Member.
Thank you, Honorable Member. Thank you, Honorable Member. Thank you, Honorable Member. Thank you, Honorable Member. Thank you,
Honorable Member. Thank අපේම පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් වෙච්ච මන්ත්‍රීවරයෙක්ගේ කතාවට පස්සේ කතා කරන්න ලැබීම ගැන සතුටු වෙනවා. දැන් ගරු සභාපතිතුමනි, ඔතන වාඩි ගන්න.
Honorable member, I have given you 10 minutes and actually you took more than 10 minutes. I have given you 11 minutes actually. So we have to give it to the honorable member's time. Let him speak.
Garu sabhapati tumane me parliamentuwata
I have given you 11 minutes honorable member. Thank you.
Then tamai parliamentu mantriwaru patwenne. Me inne okkoma mahajana chandeyen patwetcha aya. Habai yam kotasak enawa jaathika laistuwen. Habai e jaathika laistuwen gana mantriwaru innawa ara janathawage hrida spandane andurana. එතකොට ජාතික ලැයිස්තුවෙන් නෙවෙයි යම් විදියකින් අපේ ලැයිස්තුවෙන් මෙයාව දැම්මනම් වෙනම් ගෙදර නෝනාගේ ඡන්දෙත් නැහැ. එහෙනම් ඒකත් වෙන කාට හරි. තකොට මේ මේ සංවිධාන ගැන දැම්මොත් තමයි අපි දන්න සංවිධාන ගැන කියලා දෙන්න. ඉතින් මගේ වෙලාව මම ගන්නෙ නැහැ. මේ සම්බන්ධයෙන් මහභාරකාරය කරන්න ඕන කෙනාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කරා. අපි අපිට ගහන්න ඕන බූවල්ලේ. ඉතින් බොහොම පහදලිව ගරු සභාපතිතුමනි රටේ ජනතාවට ප්‍රශ්න තියෙනවා. රටේ ජනතාවට ප්‍රශ්න තියෙන නිසා රටේ ජනතාව තෙල් ටික ඉල්ලගෙන ෂෙඩ් එක ගාවට ඇවිල්ලා තියෙනවා. ෂෙඩ් එක ගා පෝලිමක් තියෙනවා. ගෑස් ටික නැතුව ගෑස් ටික ඉල්ලගෙන ගෑස් ටින් එක අරගෙන පාරට බහලා තියෙනවා අපිට ගෑස් ටික දෙන්න කියලා. දරුවට කිරිපිටි ටික ඕනේ කියලා කිරිපිටි නැතුව පාරට බහලා තියෙනවා. බොහොම පැහැදිලිව. අපි පිළිගන්නවා. අපි පිළිගන්නවා ජනතාවට ඒ තෙල් පෝලිම ගාව ඉන්නකොට ඒ වගේම ගෙදර ඉන්න විදියක් නැහැ ලයිට් කැපුවට පස්සේ විශේෂයෙන් මේ කොළඹ ආසන්නේ ඉන්න තට්ටු නිවාසවල ඉන්න මිනිස්සුන්ට එයාට ලිෆ්ට් එකක් තියෙන ලිෆ්ට් එකෙන් බහින්න විදියක් නැති ප්‍රශ්න කරනාවක් තියෙනවා. හැබැයි මේ මිනිස්සු පාරට ආවා ගරු සභාපතිතුමනි. හැබැයි මේ පාරට ආපු මිනිස්සු මොකද්ද ඉල්ලුවේ? මේ පාරට ආපු මිනිස්සු ඉල්ලුවා බෝඩ් එකක් පෙන්වලා ඉවර වෙලා අනේ අපිට තෙල් දෙන්න. අපිට ගෑස් ටික දෙන්න. එහෙම නැත්නම් අපිට ලයිට් දෙන්න කියලා ජනතාව ඉල්ලුවා. හැබැයි ජනතාවට අයිතියක් තියෙනවා ප්‍රජාතන්ත්‍රවාදී ලෙස යම් රජයකට බලපෑමක් කරන්න. හැබැයි ඒක බලපෑමක් බවට පත් වෙන ප්‍රචණ්ඩත්වයක් නෙවෙයි. හැබැයි මොකද්ද සිද්ධ වුණේ ගරු සභාපතිතුමනි? ඒකට පිටිපස්සේ අර ගෑස් ඉල්ලංගෙන අර විදුලිය ඉල්ලගෙන එන ඒ වගේම කිරිපිටි ටික ඉල්ලංගෙන මිනිස්සුයාගේ පස්සෙන් එයාගේ පස්සෙන් තමයි ප්‍රචණ්ඩත්වය දැන් රට තුල ක්‍රියාත්මක කරන්න ලෑස්ති වෙලා තියෙන්නේ. ගරු සභාපතිතුමනි මේ වගේ ඉතිහාසයේ තුල අපි අත්දැකීම් ලබන්න ඕන. මොකද හේතුව අර රටේ ප්‍රශ්නේ තියෙන මිනිස්සයාගේ පිටිපස්සේ ඉඳගෙන දැන් බලනවා මේ අර ගෑස් ඉල්ලන කෙනා තමන්ගේ ගෙදරට තෙල් ටික ඉල්ලන මිනිහා විදුලිය ඉල්ලන මිනිහාගේ පිටිපස්සෙන් බෝඩ් එකක් තියෙනවා. මොකද ආණ්ඩුව දියව්. දැන් ප්‍රශ්නේ ඉන්නේ මිනිස්සු ඉල්ලගෙන තමන්ගේ තියෙන අවශ්‍යතාවය ඉල්ලගෙන ඒ අවශ්‍යතාවයේ පිටිපස්සේ ඉන්නවා ගෝඨ ගෙදර යන්න ඕන ආණ්ඩුව දියව්. දැන් මේක කොහෙන්ද නවතින්නේ ගරු සභාපතිතුමනි? මේක කොහෙන්ද නවතින්නේ? මේක නවතින්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ නැතිව කැලෑ නීතියක් රජ කිරීම. කැලෑ නීති රජ කෙරුවා ඉතිහාසයේ අපේ රටේ. අපි අධ්‍යක්ෂින් බින්දා. අපි කියවුවා නෙවෙයි අධ්‍යක්ෂින් බින්දා. අපි අධ්‍යක්ෂින් හොඳට විද්දා 1971 1988 89 ඔබටත් බලපාන 1983 1983 එවැනි ඉතිහාසයක් තිබුණා. අපිට අහිමි වෙච්ච දේවල් අනන්තයි අප්‍රමාණයි. වේලුපිල්ලේ ප්‍රභාකරන් වෙනම පිණිජබිමක් ඕනේ අපිට වෙනම පාලනයක් ඕන කියලා පුංචිර පටන් ගත්ත ගල්කටස්සකින් පටන් ගත්ත වේලුපිල්ලේ ප්‍රභාකරන් එදා තමන්ගේ ඒ සටන අරගෙන යනකොට ත්‍රස්තවාදයක් හදලා ඒකට දීපු ප්‍රබලම උදව්ව මොකද්ද? අපි උදව්ව අද මෙන්න මේක මේ තරුණ දරුවන්ගේ ඔළුවට අපි කියන්න වෙනවා. මොකද දීපු උදව්ව? එදා 83 ජූලි මාසේ අපට මතකයි පළමුවෙන්ම මේ යුද්ධයේ හින්දා 13 දෙනෙක් රණවිරුව 13 දෙනෙක්ව ඝාතනය වුණා. ඒ 13 දෙනාව JR ජයවර්ධන ජනාධිපතිතුමා නීතියක් දුන්නා රෑම වලලන්න කියලා. ඒ වෙලාවේ සාමාන්‍ය මිනිස්සු ආවා. අන්තිමට මොකද්ද වුනේ? ඒ සාමාන්‍ය මිනිස්සු ඒගොල්ලන්ගේ වේදනාවට කෑ ගැහුවා. ඒ ආවේ අර දහ බැරිච්ච පවුල් වල 13 දෙනාගේ පවුලේ අය. ඒ අය කිව්වා ඇයි අනේ දැන් වලලන්නේ? අපිට දෙන්න අපේ මේ මැරිච්ච කෙනාගේ දේහය ගෙදර ගෙනියන්න දෙන්න. ඒක එක්ක මොකද්ද ආවේ? ඒක පිටිපස්සෙන්. අන්න ඒක පිටිපස්සෙන් ආවා. අර ප්‍රචණ්ඩත්වය ආවා. ප්‍රචණ්ඩත්වය ඇවිල්ලා එදා බොරැල්ලේ කරත්ත ගාවෙන් ආරම්භ කළා. එදා එතන හිටපු කෙනෙක් මම පාසල් ශිෂ්‍යේ. මම දැක්ක සිදුවෙච්ච දේ. ඒ එදා එතන තියෙන ෂෙඩ් එක කඩලා එතනින් තෙල් අරගෙන ගිහිල්ලා කිව්වා හොයන්න දෙමළ කඩ තියෙන කොතනද කියලා. ගිනි තිව්වා ගරු සභාපතිතුමනි. ගිනි තියලා මුළු රටේම ද්‍රවිඩ මිනිස්සුන් පාරට දාලා ගිනි තියලා මරලා විශාල ගාණක් පිච්චුවා. මොකද්ද උනේ? වේලුපිල්ලේ ප්‍රභාකරන්ට අපි දුන්නා ලොකු ශක්තියක්. වේලුපිල්ලේ ප්‍රභාකරන්ට ජාත්‍යන්තර පිළිගැනීමක් දුන්නා. සිංහල මිනිස්සු දෙමළ මිනිස්සුන් මරනවා. එදා JR ජයවර්ධනගේ ආණ්ඩුව තිබුණේ මෙන්න සිද්ධ වෙච්ච දේ. දැන් ඒක තමයි අපි දකින්නේ. දැන් අපි වළන්නේ 1988 89 ගරු සභාපතිතුමනි. මේ රටේ ජීවිත කොච්චර අපිට අහිමි කරලා දුන්නද? විජේ කුමාරතුංග මැතිතුමා කවුද ඝාතනය කළේ? ජනතා විමුක්ති පෙරමුණ. මේ රටේ ඉන්න ඕන, මේ රටේ කවුරුත් ආදරය කරන කලාකරුවෙක් දේශපාලකයෙක් විජේ කුමාරතුංග මැතිතුමාව ඝාතනය කළා. කොටිකාවත්තේ සද්දාසිස්ස නායක හාමුදුරුවන්ග මොකද්ද වරද? ගුවන්විදුලියේ බණ කිව්වා කියලා. දරු සභාපතිතුමනි, ගුවන්විදුලියේ බණ කිව්වම කොටිකාවත්තේ සද්දාසිස්ස හාමුදුරුවන්ග මරනවා. තේමිස් ගුරුගේ සාගරිකා ගෝමස්, ඒ වගේම 3000ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ මරලා දානවා. කැලෑ නීතිය රජ කරවනවා. ඉතින් කැලෑ නීතිය රජ කරවන තත්වයකට අද ගේන්න උත්සාහ කරනවා. අද අපිට පේනවා මේ පාර්ලිමේන්තුව ඇතුලේ අද දවසෙත් මේ විපක්ෂයේ නියෝජනය කරන අය කතා කරනවා. මහගිරිදී අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා කතා කරනවා. ඔහු කියනවා මේ උද්ඝෝෂණ ඉවර නැහැ, මේක ඉවර නැහැ, මේක නවත්තන්න එපා කියලා මම අහගෙන ඉන්නවා. රාසවණික්කම් මන්ත්‍රීවරයා, තාබාල මන්ත්‍රීවරයෙක් තාම නෑ. මං හිතන්නේ ප්‍රචණ්ඩත්වය ගැන ඔහුට ඒ ගැන අවබෝධයක් ඇති වෙලා නෑ. ඔහු කියන බස්නාහිර පළාතෙම අය මේක වටලන්න, මේක නවත්තන්න එපා කියලා. හැබැයි මම අහනවා මේ කතා කරපු මන්ත්‍රීවරුන්ගෙන් කාගේ හරි සමාජිකෙක්, කාගේ හරි එක දරුවෙක් හරි, එම නැත්නම් දේශපාලඥයෙක් වෙන්න පුළුවන් ඕනම කෙනෙක් වෙන්න ඕන, සාමාන්‍ය රටවැසියෙක් පුරවැසියෙක් මිය යනවා නම් ඒවට කවුද වග කියන්නේ? ඒවට කවුද වග කියන්නේ? ඒවට කවුරු හරි වග කියන්න සිද්ධ වෙනවා. මේ ප්‍රජාණ්ඩත්වයේ අවුලන මිනිස්සු මේවට වග කියන්න සිද්ධ වෙනවා. ගරු සභාපතිතුමනි, දැන් සම්පූර්ණයෙන්ම වරද පටවනවා අපේ රජයට. අපි කවද්ද බාරගත්තේ? ගරු සභාපතිතුමනි, අපි මේ රජය බාරගත්තේ 2019 අවසානයේ. 2019ට පෙර යහපාලන ආණ්ඩුව මේ රට පාලනය කරේ. අවුරුදු 5ක් පාලනය කරා ගරු සභාපතිතුමනි. ඒක පාලනය කරන්න මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, ද්‍රවිඩ සන්ධානය, මුස්ලිම් පක්ෂ, මේ සියල්ල එක්කව වෙලා පාලනය කරේ ගරු සභාපතිතුමනි. මේ ආර්ථික අර්බුදයට වගකිව යුතු නැද්ද සභාපතිතුමනි? ඩොලර් අර්බුදයක් ගැන කියනවා. මම එකක් අහනවා, එක මේක ප්‍රශ්නයක් අහනවා. ඒ 2015-19 අතරතුර සංචිතවල තිබුණු ඩොලර් පැත්තක තියන් හම්බන්තොට වරාය විකුණලා ඩොලර් බිලියන 1.1ක් ගත්තා ගරු මන්ත්‍රීතුමනි. ඩොලර් බිලියන 1.1ක් ගන්නවා විකුණලා ගන්නවා සල්ලි වලින්. මොනවද මේවට කරලා තියෙන්නේ? ගෝලීය වසංගතයක් තිබුණත් මොකද්ද කරලා තියෙන්නේ? ප්‍රශ්න අහන්න පුළුවන්. හැබැයි දැන් අපි කලබු වැඩි වලට නවත ඔවුන්ට බණ කියන එක නෙවෙයි කරන්න
තියෙන්නේ.
ඔවුන්ට වරදි වලට බණ කියන එක නෙවෙයි කරන්න තියෙන්නේ. අපිට කල යුතු වෙන්නේ බොහොම පැහැදිලිව අපි ඒ වෙනුවෙන් දැන් ප්‍රතිකර්මය හොයිය යුතු බවට පත් වෙනවා. අනුර කුමාර දිසානායක මගේ මිත්‍ර මන්ත්‍රීතුමා කිව්වා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ලේකම්වරයා හැටියට ඉඳද්දි අහවල් තැන්වල ඝාතන සිද්ධ වුණා. ඒ නිසා අපි ආරක්ෂාවෙන් හොඳයි. හැම කෙනෙක්ම ආරක්ෂා වීම ගැන මම පෞද්ගලිකව සහ හැම කෙනෙක්ම තමන්ගේ ආරක්ෂාව බලන්න ඕන. හැබැයි මං බොහොම පැහැදිලිව කියනවා අද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටේ හිටියා ජේ.ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස, චන්ද්‍රිකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරු. මේ ජනාධිපතිවරුන්ගේ දිහා ඉතිහාසයත් එක්ක බලනකොට ගෙදර ගාවට ඇවිල්ලා මුළු ගෙදර වට කළා, ගල් වලින් ගහලා එතන ගිනි තියලා බස් ජනාධිපති ලේකම් කාර්යාලය ගාවට ඇවිල්ලා කරන්න තියෙන හැම දෙයක්ම කළත් මේ ජනාධිපතිතුමා ආදවරතුරු ත්‍රිවිධ හමුදාවට පොලිසියට උපදෙස් ලබා දීලා නැහැ කිසි කෙනෙකුට අවහිරයක් කරන්න කියලා. උපදෙස් ලබා දීලා නැහැ. මොකද්ද හේතුව? ප්‍රජාතන්ත්‍රවාදය. එදා ඔහුට ඔහු ආරක්ෂක ලේකම් මැඩියට මේ රටේ වේලුපිල්ලේ ප්‍රබහ කරන්න මේ රටින් තුරන් කළා ත්‍රස්තවාදය අවසන් කරපු හින්දා එතුමාට කියන්න ගත්තා ඔහු හිට්ලර් කෙනෙක් වෙයි කියලා. නැහැ. ඔහු ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක්. ඔහු ඇහුම් කන් දුන්නා. ඔහු තාමත් කල්පනා කරනව නැහැ. අද වෙනතුරුත් කමක් නැහැ, ඒ නෑ ඕන දෙයක් කියලා යයි. හැබැයි ඒක සාමකාමීව කරන්න. නැතුව අරගල බවට පරිවර්තනය කරන්න එපා කියන එක. ගරු සභාපතිතුමනි, අද අරගල කරන්න හැම දරුවෙක්ම, අරගල කරන්න හැම කෙනෙක්ම හෘද සාක්ෂිය කතා කරන්න ඕන. අපි එන්නත් නිෂ්පාදනය කරන රටවල් නෙමෙයි. අපි කොවිඩ් එකෙන් අපි දැක්කා අල්ලපු රටේ මිනි දහස් ගණන් මැරෙනවා. හැබැයි මොකද්ද කරේ රාජ්‍ය නායකයා? ප්‍රමුඛතාවය මම කොවිඩ් වලට කියලා එන්නත ලබා දුන්නා. තුන්වෙනි එන්නත ලබා දෙන්න ගෙවල් මිනිස්සුගේ ගෙදරින් ගෙදරට ගියා. ගිහිල්ලා එන්නත ලබා දීලා අද අපිට පුළුවන්කම ලැබෙනවා. හෙට අනිත් වෙනකොට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අපිට කියයි දැන් අපේ මූණු ආවරණය ගලවන්න, දැන් මාස් දාන්න ඕනේ නැහැ කියලා. දැන්ට දවස් 5ක් වෙනකන් එක මරණයක් නැහැ. කොවිඩ් එක මරණයක් නැහැ. හැබැයි ඔවුන්ට ඇවිල්ලා ගෝටා ගෝ හෝම් කියලා කියන්න ඔහුට හයිය දුන්නේ ඔහුගේ ජීවිතය බේරලා දුන්නේ ගෝඨාභය රාජපක්ෂම තමයි ගෝඨාභය රාජපක්ෂම තමයි ඒ නිසා ගරු සභාපතිතුමනි මේකද සිද්ධ වෙන්න ඕනේ මේකද සිද්ධ වෙන්න ඕනේ මේක නෙවෙයි සිද්ධ වෙන්න ඕනේ අපි හැමෝම අපි අර්බුදයක ඉන්නේ ආර්ථික අර්බුදයක ඉන්නේ මම දැක්ක ව්‍යවස්ථාවෙන් පිට ගිහිල්ලා සමාජ මාධ්‍යයක තියෙනවා යම් යම් පුජ්‍යලයන්ගේ නම් කියලා ඒ අයව ජනාධිපති කරන්න අගමැති කරන්න මුදල් ලැබති කරන්න කියලා ඔබ නෙවෙයි මම දැක්ක දාලා තියෙනවා මම අහනවා එහෙම කරන්න පුළුවන් තියෙනවනම් මම නම් මගේ දැනීමේ හැටියට මං ආර්ථික විශේෂඥයෙක් නෙවෙයි මං විතර ඒ පස් දෙනාට අඩුම ගානේ එක්කෙනා ඩොලර් බිලියන් 10 ගානේ අරන් ගෙන්නුවේ ඒ පස් දෙනා ඩොලර් බිලියන් 10 ගානේ අරන් ආවොත් මේ ප්‍රශ්නේ විසඳුමක් හොයාගන්න පුළුවන් වෙයි. එහෙම නැතුව කාටවත් බෑ. ඒ නිසා තමයි ගරු අතිගරු ජනාධිපතිතුමා ආරාධනා කරේ විපක්ෂයේ සියලුම කණ්ඩායමට එන්නෙක් අවුලා තීන්දුවක් ගමු කියලා. ඒක ගන්න පුළුවන් කමක් ලැබුණේ නෑ. ඒ නිසා අපි දෙවියන්ගේ නාමෙන් ඉල්ලනවා ඕනම කෙනෙක් උද්ඝෝෂණය කරන්න. ඕනම කෙනෙක් උද්ඝෝෂණය කරන්න. පෙළපාලි යන්න. ඕන තරම් ආණ්ඩුවට බනින්න. ආණ්ඩු කරවණයට බනින්න. හැබැයි මේක ගල් කැටයක් කොළු කෑල්ලක් අතර ගන්න තත්තරපත් කරන්න එපා. එහෙම වුණොත් මේ පාර්ලිමේන්තුවේ හන්සාඩ් එකේ තියෙයි මේ පාර්ලිමේන්තුවේ හන්සාඩ් එකේ තියෙයි කවදාරි දවසක මේ ප්‍රශ්නේදී මියදිය හැම කෙනෙක් වෙනුවෙන්ම මේ පාර්ලිමේන්තුවේ 225ම වග කියන්න ඕන කියන එක මතක් කරනවා ගරු සභාපතිතුමනි කොහොමත් විසුදී
honorable rauf hakim you have 10 minutes
ගරු නියෝජ්‍ය කාර්ක සභාපතිතුමනි අද අපි දකිනවා විපක්ෂයේ മന്ത്രിවරු එක්කෙනෙක් පිටිපස්සේ අනිත් එක්කෙනා තමන්ගේ පාපොච්චාරණය කියනවා. දැන් මේ පාපොච්චාරණය ඇත්තට නොහැකියාවේ පාපොච්චාරණය හැටියටයි මම දකින්නේ. හරි? මේ දැන් අද උදේ අපේ ජොන්ස්ටන් ෆර්නැන්ඩෝ මැතිතුමා සෑහෙන ආවේගකාරී කතනයක් කරා. මොකද අපේ අනුර කුමාර දිසානායක මැතිතුමගේ කතාවෙන් පස්සේ පුදුම උත්තේජනයෙන් කතා කරේ. ඊට පෙර අපි දැක්කා අපේ වැඩ කරන විරුවව සභාගර්භයට ගෙනෙව්වා. එනලා උතන මෝඩ චූණයක් ගත්තා. මහා උද්දේශනයක් ගත්තා. එතුමාව මෙතනට ගැනලා. ඈ නමුත් සභාගර්භයෙන් පිට සිදුවන දේවල් පිළිබඳ හති යථාර්ථවාදීව කවුරුත් සිතා බලන්නේ නැහැ. දැන් මොකද වෙලා තියෙන්නේ? මෙච්චර වැඩ කරන අපේ විරුවා මේ බලන්න no takers for finance portfolio as time rounds out to leave for IMF. Where is the finance minister? You can't appoint the finance minister. And මෙහෙම බියගුළු තත්ත්වයට පත්වලා තියෙන ජනාධිපතිතුමෙක් තියාගෙන. තමන්ගේ ගේ වටලනකොට. මීට පෙර හිරුණිකා මන්ත්‍රීතුමියත් කණ්ඩායමත් වටලනකොටත් දැන හිටියේ නැහැ. ඊට පස්සේ තවත් මේ තරුණ පිරිසක් වැටලලා මේ මහා කාලුගෝට්ටයක් ඇති වෙනකොටත් දැන හිටියේ නැහැ. නමුත් අන්න නානක්කයි ගෙදර ආරක්ෂා කරන්න නම් අන්න බට පිරිස ගෙනත් ඇවිත් තියාගන්නවා. එවැනි ජනාධිපතිතුමෙක් ලැජ්ජයි අපිට. ඉතින් මේකයි ජනතාව කියන්නේ. වගකීම් බාර ගන්න බැරි ජනාධිපතිවරු ඉන්නවා නම් ඉල්ලාස්සල යන්න. දැන් මේ අපිට මේ සභාගර්භයේ දැන් අපිට මුදල් අමාත්‍යතුමෙක් පත් කරගන්න බැරි ජනාධිපතිතුමෙක් ඉඳගෙන එතුමා දැන් ඇවිල්ලා මෙතන මෝඩ චූණයක් ගන්න උද්දේශනයක් ගන්නවා. මන්ත්‍රීවරුන් ඔක්කොම තියාගෙන. මොකද අපේ මන්ත්‍රීවරු ඔක්කොම දැන් පිට 155ක අපි දැන් විරෝධතා කරගෙන ඉන්න වෙලාවක ඒ වෙලාව බලලා එතුමා මෙහාට ගෙනවා. නැත්තම් ප්‍රතිචාර ලැබෙනවා මේ පැත්තෙනුත්. ඕකට ඒකයි වුනේ. ඉතින් ඒක එහෙම තියමු. නමුත් ඉතින් මම වැඩිදුරට මේවා අදින්න යන්නේ නැහැ. නමුත් මේක මං කිව්ව හැටියට නොහැකියාවේ පාපොච්චාරණය දැන් කරන්නේ. ඉතින් මේ නොහැකියාව පිළිබඳව අපි මොකද කරේ? මෙතෙක් කල් සම්පූර්ණයෙන්ම මේ මිත්‍යා දෘෂ්ටික තීන්දුව ගත්තේ හැම වෙලේම කවුරු හරි රිද්දවන්න පුළුවන්ද? මේ රටේ සුළු ජාතීන් රිද්දවන්න පුළුවන්ද? ඒ වගේ රිද්දවන තීන්දුව ගත්තා නේද? ගන්නකොට අලි සබ්‍රි මැතිතුමන්ල වගේ අය ඒගොල්ලන්ගේ අදෝනාව ගැන බැලුවද? ඇහුවද? ඇහුම් ගන් දුන්නේ නැහැ. එදුමාත් ඇවිල්ලාද විශාල අදෝනාවක් විශාල පාපොච්චාරණය කරනවා. නමුත් එහෙම කරලා තේරුමක් නැහැ. මේ සභාගර්භයෙන් පිට තියෙන යථාර්ථය තේරුම් ගන්න. මේ එකිනෙකනට දැන් ප්‍රචණ්ඩත්වය ඇතිකරන්න යනවායි කියලා අනුර කුමාර දිසානායක මැතිතුමාට ඇඟිලි දික් කරලා හරියන්නේ නැහැ. ඔබතුමන්ලා ආණ්ඩු බලය ගත්තෙත් ඒ ප්‍රචණ්ඩත්වය හරහා. මතක තියාගන්න. අම්පාරේ වඳකොත්තු වලින් පටන් අරගෙන කුරුණෑගලේ වඳ දොස්තර ඇති කරගෙන ඇති කරපු මේ ප්‍රචණ්ඩත්වය ගැන දැන් අමතකද? ඒව තියාගෙන ඇවිල්ලා මෙතන අපිට පොරවහඩම් කියන්න එන්න එපා. නමුත් දැන් වගකීම් පැහැරහැරන තත්වයකට මේ ආණ්ඩුව ඇවිල්ලා තිබෙනවා. ඒ වගකීම් පැහැරහැරීම පිළිබඳව මම මේ අපේ කථානායකතුමාගේ සභාපතිත්වයෙන් තිබුණු පක්ෂනායක රැස්වීමෙන් කිව්වා. මුලින්ම ඔබතුමන්ලට තියෙන වගකීම බාර අරගෙන කරන්න. දැන් කියනවා පෙන්වන්න අපිට 1013. එතකොට දෙන්නම් ආණ්ඩුව. මෙහෙමද මේ හැසිරෙන්නේ මේ වෙලාවේදී? දැන් මුළු රටම ගිනි ගන්න අවස්ථාවක බග කියන ආණ්ඩුවක් හැසිරෙන විදිහද මේක කියන එකයි අපි අහන්නේ. ඉතින් මේක ලැජ්ජයි අපේ නියෝජ්‍ය කාරක සභාපතිතුමනි. I would like to say a few things particularly because we have to make some credible proposals as a acceptable opposition in this country. We also can't run away. ඔබතුමන්ලගේ 69 ලක්ෂක මේ ජනවරම දැන් ව්‍යර්ථ වෙලා යනවා වගේ අපේ අපිටත් තිබුණා 55 ලක්ෂයක ජනවරම. ඒකටත් අපි වග කියන්න ඕනේ. අපිටත් තියෙන වගකීමක්. ඒ පිළිබඳව අපි කතා කළ යුතුයි. Now of course we have faced අපිට තිබුණා කලින් පරිවාස ආණ්ඩු ගැන අත්දැකීම් තිබුණා. ඒ වගේම සුළුතර ආණ්ඩු පිළිබඳ අත්දැකීම් තිබෙනවා. දැන් ඉතින් අන්තර්කාලීන ආණ්ඩු ගැනත් බාරකාර ආණ්ඩු ගැනත් අපි කතා කරනවා. නමුත් මේව පිළිබඳව යාන්ත්‍රණයක් ඕනේ. ජාතික ආණ්ඩුවකුත් තිබුණා. ඉතින් මේව තියෙනකොට අපිට යම් යාන්ත්‍රණයක් අපි හදාගත යුතුයි. ඒ යාන්ත්‍රණය කුමක්ද? කවුද වගකීම් බාරගන්නේ? ඊයේ අපේ පැත්තනුත් යෝජනාවක් ආවා අන්තර්කාලීන ජනාධිපතිතුමෙක් එක්පත් කරන්න. නමුත් ඒ වගේ විහිළු කරන්න නැතුව අපි බලන්න ඕන මුලින්ම. අපි මුලින්ම බලන්න ඕනේ අපි නම් දකින්නේ ඒක විහිළුවක් හැටියට. මොකද ඒක සීරියස් හැටියට කිව්වේ නෑ අපේ පක්ෂය තුළ. නමුත් අපේ ප්‍රශ්න අපි බේරගන්නම්. ඔබතුමන්ලගේ ප්‍රශ්න ටික බේරගන්න. දැන් 40 දෙනා දැන් ස්වාධීන වෙලානේ. දැන් ස්වාධීන වුණාට පස්සේ දැන් අපි මේ හැමෝම අපි එකතු වෙලා කතා කරලා යම් යාන්ත්‍රණයක් හදාගමු. මොකද පිටස්තරව දැන් අරගල කරන මේ ළමයින් ඇවිල්ලා මේ පෝලිම් වල ඉන්න ජනතාව පිටිපස්ස ඉඳගෙන මේ විශාල කාලකෝට්ටියක් ඇතිකරන්න යනවායි කියලා දෝෂාරෝපණය කරලා හරියන්නේ නැහැ. ඇත්ත කියනවා නම් ඇත්තමෝ අපේ ළමයිනුත් බහිනවා. අපිට අපි කොහොම අවවාද කළත් අපිව නොතකා බහිනවා. බැහැලා ඉන්නවා. මගේ දුවත් ගියා, මගේ බෑනත් ගියා, ගිහිල්ලා හිට ගන්නවා. මොකද ඒගොල්ලන්ගේ අනාගතය පිළිබඳ ප්‍රශ්නේ. මේ අනාගතය පිළිබඳ ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. මේ රටේ ජීවත් වෙන්න පුළුවන්ද? අපි ජීවත් විය හැකි රටක්ද මේක කියන ප්‍රශ්නාර්ථයක් මැද අපේ තරුණ ප්‍රජාව අතර විශාල ප්‍රහේලිකාවක්, විශාල බයක් බියක් ඇති වෙලා තියෙනවා. ඉතින් ඒත් එක්ක බියගුළු ජනාධිපතිතුමෙක් තියාගෙන අපිට මේ රට ගෙනියන්න බෑ. ඒකයි අපි කියන්නේ. එතුමාගේ වගකීම ඉටු කරන්න ඕනේ. දැන් තාමත් අමාත්‍ය මණ්ඩලයක් නැතුව තනිකරම හැම අමාත්‍යංශයම තමන්ට පවරගෙන මේ ගමන යන්න පුළුවන්ද? අනිතක දැන් තව ජාත්‍යන්තර මූල්‍ය අරමුණුත් එක්ක සාකච්ඡාවට යන්න ඕනේ තව සුමානයකින්. සාකච්ඡාවන්න මුදල් ඇමතුමක් නැහැ. දැන් මේ ඔස්ට්‍රේලියාවේ නාණ්‍ය එන කරලා තිබුණා අපේ හිටපු මහබැංකුවේ නිලධාරියෙක්, දැන් මහබැංකුව අධිපති හැටියට. දැන් එතුමන්ට උපදෙස් දෙන්න දැන් මණ්ඩලයක් පත් කරගෙන තියෙනවා අපේ හිටපු මහබැංකුවේ අධිපතිතුමා, තවත් විශිෂ්ට නිලධාරි කීප දෙනෙක් එක්ක. ඉතින් ඒ වගේම අපිට බැරි නම් මං කියන්නේ අපිට මේ පාර්ලිමේන්තුව තුල හරියාකාරව ශක්තිමත් ආණ්ඩුවක් අපිට එකඟත්වයෙන් පත් කරගන්න බැරි නම් අපි උගතුන් ප්‍රවීණයන් එක්ක යම් අන්තර්කාලීන මණ්ඩලයක් ආණ්ඩුවක් හැටියට පත් කරගමු. ඒකට අවශ්‍ය වූ සංශෝධන අපි ව්‍යවස්ථාවට ගෙනෙමු. එනවත් ඒකවත් කරමු. ව්‍යවස්ථාවෙන් පිටනම් අපි කියන්නේ එතුමා කියන්න ගියේ ව්‍යවස්ථාවෙන් පිට කිව්වේ අපි මේ මේ විශාල කාලකෝට්ටියක් අස්සේ ඇවිල්ලා ආණ්ඩු බලය ගන්න නෙවෙයි එතුමා අදහස් කළේ. නමුත් ජොන්සන් ෆර්නාන්ඩෝ ඇමතුමා පොඩ්ඩක් එතුමා ආවේගශීලී වුණා. මොකද ඊයේ කුරුණෑගලේදී එතුමාගේ කාර්යාලයටත් කඩාපනින්න ගිහිල්ලා එතුමාත් ඉතින් එතුමාගේ ගෝල බාලයන් එක්ක එතන සටනට ලෑස්ති වුණා කියලා පත්තරවල තියෙනවා. නමුත් ඒක වෙන කාරණාවක්. නමුත් මතක තියාගන්න ඔබතුමන්ලා ආණ්ඩු බලයට ආවෙත් මේ ප්‍රචණ්ඩත්වයෙන්. ඒක එහෙම තමයි කරේ. පාර්ලිමේන්තුව තුල කරපු ප්‍රචණ්ඩත්වය. පාර්ලිමේන්තුව තුල එතුමාම කරපු ප්‍රචණ්ඩත්වය. ඒ ඔක්කොම මතක වුණා ඔක්කොටම. ඉතින් ඒක හිඳ ඔසෝවියා හින
very very bad situation.
Very serious situation. I have to wind up. But let me tell you. So let us at least have a caretaker government with eminent persons from outside and then appoint them for at least 6 months until elections and then somehow go on a sustainable path towards reconciliation of our debts. You see, we have to somehow restructure our debts.
Suggest a mechanism.
Yeah, we have to suggest a mechanism. That is what we're saying. Of course, in keeping with what the opposition leader said, we are going to present a bill within a week's time to this house. And we would like the opposition to, or the government to discuss it with us. And let us see. If the president is unable to exercise his powers, he has already lost his mandate. All his the credibility is gone. His acceptability is nil in the country. Everybody wants him to go home. He must realize this. You cannot hang on to a position when everybody outside is calling for your resignation. Not only in this country, everybody outside in every other country, all Sri Lankans everywhere, in every capital city in the world, there is a massive demonstrations are going on. So this is not going to cease unless we take a proper decision. Of course, let us not, we are not forcing anybody's hands, that is up to them to make the decision. But let us also look at, now look at, one country, one law, you appointed a commission, right? What is that for? That is in order to somehow try and create this mythical image of as if the minorities are not abiding by the law and therefore you must have this concept. And people all gulped this false...
Honourable Member, please wind up.
Bravado. So let us... Then you have appointed a Romesh Silva committee. Then you have appointed this Presidential Commission on Political Victimization, this Pissupusa's Commission. Right? All this, you will have to... Me okkama hakula ganda venava. Then, apita ita vada, vedagat deval sinayakira mataka tiyagana. Therefore, let us go now. We are going towards a disorderly default. We are moving to a disorderly default.
Honourable Member, please wind up.
May, June, we'll be forced to default. And then, what happens? We'll be in a much worse situation. Therefore, initial consent solicitation to suspend the debt payment, we'll have to appoint some legal firm. Have you all taken steps to do that? Without a finance minister,
without any proper team
to go for negotiations. Yeah. So therefore, there is a very, very serious situation. Now, our worker remittances have come down to almost 60%. Now, this was about 7 billion. So what are we going to do? 30% inflation in the country today. Today, Daily Mirror says almost 29% of inflation. So this is a situation. So you went on printing money and created this inflation. You went on paying back all the international sovereign bonds when we said the final tranche don't pay. This is what Honorable Harsha De Silva this morning told you. So, me wage moda takatiru uddacha tirana aragena. Me rata agadeta adadamimin. Inna aanduwak sampurna masarthakai. Ekai janathawa kiyenne. Me sabagarbin pita. Ehinda apita api antarkalinawa yam yantranayak මේ පාර්ලිමේන්තුව තුලම හදාගන්නවද ඒ මොන ආකාරයකද හදන්නේ ඊයින් පස්සේ කොහොමද කොයි වකවානුවද අපි පාර්ලිමේන්තු නැතිවන්න කියන්නේ කියන තීරණය ගැනීමට කාලය ලැබී තියෙනවා ඒ පිළිබඳව අපේ යෝජනා අපි තව සුමානයක් තුලින් ඉදිරිපත් කරනවා කියලා කියමින් මම මගේ කතාව සමාප්ත කරනවා ස්තුතියි
Thank you